ප්‍රශ්නයක් තියෙනවා. ඔබන්සේ දෙදු දහම් අලංගු සංයුක්ත සැතියක තිබුණා ඉන්ද්‍රිය භාවනාව ගැන. ඒ ගැන අනුකම්පාව පහදලා දෙන්න කියලා මේ ඉතින් ප්‍රශ්නයක් අහනවා. තව ඒ වගේම මේ ඇස් අඩවන්න සබා ගන්නේ ඇයි කියලා මේ අහනවා. ඇහැ තමයි යම්කිසි අරමුණක් ගන්නකොට පළමුවම ආරම්භක හැඟීම් පහදවන්න අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වෙනවා. අනික ක්ෂණයකින් අරමුණ ඇදලා ගන්න ඇහැට. කන නාසයේ දිවසයි ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිනා කායත එනකොට හුඟක් තමයි අඩුයි. ළඟටම ආදීනෝ. බොහොම දුර තියෙන දෙයක් ක්ෂණයකින් ඇදලා එනවා. සද්දේකට වඩා වේගවත් ඇහැට එන ධර්මය. දැන් ඈත සීලා ගහකට මිනිහෙක් කොටනවා නම් එහෙම ගහ කපන්න පොරොතලයේ කෙටෙන හඩේ ඉන්නේ පිළිලා ටිකක් වෙලා ගියහම. එහෙනම් කරන්ට් එනවා තරහා වේගවත් ඇහැ කරා අරමුණක් ඇදීයේ. අරමුණක් සංවර කරලා පිටවා ගන්නකොට මොකද අරමුණක් අරමුණක් ගන්න හිත පහළ වෙන චිත්තක්ෂණ නැත්නම් හිත වීදි පහළ වෙනවා. ඉතින් ඇහැ මේක අදි වේගවත් ක්‍රියාත්මක වෙන දෙයක්. පුරුදු වෙලා තියෙන්නේ හැමිරියෙන් බලන්න පුරුදු වෙලා තියෙන්නේ. බලලා තමයි ඊළඟ අහන්න යොමු කරන්නේ. ඊට පස්සේ තමයි කිට්ටු කරන්නේ. ගන්ධයේ රසයේ ස්පර්ශය ලබන්නේ ඊට පස්සේ. මේ ආකාරයෙන් පංචකාමයන්ට යොමු වෙන්න බලමු වෙන්නේ ඇහැ. ඇහැ අදවන් කරනවා කිව්වහම බාහිර දේවල් පේන්නේ නැතුව යනවා. අදවන් නැහැට තමා ළඟ තමාල ගහදී පේනවා මිස ඈත තව කෙනෙක් කිට්ටුව හිටියත් පාදහරියා වගේ පේන්න පුළුවන්. අඟපසක පේන්නේ නැති නිසා විවිධාකාරයෙන් හිත විසිරල යන්නේ ආරම්භ කරා. නිත් අදවන් කර ගැනීම කලම ඕන කෙමින් කරුවක් සමාජයේ නැගෙනට ස්වභාවයෙන්ම නිත් අදවන් වෙනවා. අමුදේ කරන් දෙයක් නැහැ. හොයන්න දෙයක් නැත්නම් ඒ ඉන්ද්‍රිය සංවර වෙලා හිටිනවා. අසංවර නම් තමයි ඇහැ උස්සෙලා හිටන් වටපිටාවට වැළෙන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ මුලදීම සමාධිය පුරු කරගන්නකොට නිත් අදවන් කරගත්තාම බොහොම පහසුයි. ඒ නිසා තමයි අදවන් දෙරි කියන එක පිළිගන්නේ. චිත්ත සංවරත්තේ සමාධිය පිහිටුවායට ස්වභාවයෙන්ම නිත් අදවන් වෙන්න පටන් ගන්නවා. නිතර ඉන්නකොටත් පාරිසිත යොමු වෙලා නැහැ. විසිරෙන මනසක් නැත්නම් නිත් අදවන් වීම ස්වභාවය. ඒකයි කියන්නේ ඒක නිසා මුලින් හැදගත්ත ගැනීම තමයි මම කරන්නේ. මේ ඉන්ද්‍රිය භාවනා පිළිබඳව විස්තර කරපු සංවිද්ද සැටි තියෙනවා. ඒවා මාත්‍රකාරී හේවරන් එහෙම බලා ගන්න පුළුවන්. මේ හුඟක් විස්තර කරලා තියෙන භාවනාව. මම එක දෙකක් හිතියෙන් කියන්න තේරුම් ගන්න. ඉන්ද්‍රිය භාවනා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන යමක් යොමු වෙනකොට ඒවට ගැටෙනකොට ඒ තුලින් නැගෙනවා චක්කු විඥානය, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන. විඥානයක් සත්‍යයකට කවදාවත් නිකන් හටගන්නේ නැහැ. ඔරගෙන හය ආකාර විඥාන. ස්පර්ශයක් මුල් කරගෙන මේ ඉන්ද්‍රියට ඇහැ කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හයට ගැළපෙන ආකාරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අරමුණු වෙනකොට තමයි චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන 15. ඒ විඥානේ අරමුණු වෙනකොටම කාගදේ සාදී දහ වෙලා නැහැ. ඒක ඇහැට රූප වෙන එක විභාග විඥානයක් වෙනවා. ඒ විඥානේ ආපුරාම ඒකට ඊළඟ කරන්නා වූ උපකල්පනයන් මුල් කරගෙන ඒ පිළිබඳව කෙබඳු ආකාරයෙන් භුක්ති විදියේ කෙබඳු ආකාරයෙන් හිතනම හැදිරිය යුතු කටයුතු කළ යුතුද කියලා. මනස දෙනවා තීරණය. යලි යලි බලපන්. හොඳ එකක් නම් අදහසක් එන. ආස්වාදයේ ගනි. හරි හැදවැද. ක්ෂණයකින් හිත අදහස දෙනවා. දෙනකොට පිළිච් එක බලන්න පටන් ගන්නවා. සද්දයක් ඇහෙනවා. ඇහෙන එකද ඇලීම් ගැටීම් සම්බන්ධ නැහැ ඇහෙන එක ස්වභාවය. ඇහෙනකොට මේ විදිහට මනස තීරණයක් දෙන අවිද්‍යාව විරුද්ධ නම් කුස්නා විරුද්ධ නම් වහාම තීරණයක් දෙනවා මත විහිදියටම මත තව තව අහලා ආස්වාද විඳපන් කියලා. එතන ඇහෙන එක අහන්න පටන් ගන්නවා. ගඳ සුවඳ දැනෙන එක ස්වභාවය. යම් දෙයක පරිසරයේ සුවඳක් තියෙනවා නම් හුස්ම ගන්නකොට ඊගම එක සුවඳ එනවා. දැනෙනවා. ගඳක් තිබුණොත් ඒකත් දැනෙනවා. ඒකට දෙවියන් ප්‍රතිචාරයේ මාස දෙනවා ඊළඟට. ආග්‍රහණය කරපන්. එන්නා විහාර පිටකර තියා අප්‍රියව නම් ගැටිවර කරලා කර හැලෙන්න ගැටෙන්න දෙකේ අදහසක් දෙන්න. අර ගන්න ඒවා ඇලුම් කරමින් අර ගන්නද ගැටෙනවා පහ කරන්න මාගේ කොච්චර හරි අදහස් දෙන්න. මොකද ආස්වාද ප්‍රියව විඳිනවා අප්‍රියව විසි කරනවා. ඕක තමයි සත්‍යයන්ගේ සැතර ආස්වාදයට වැදිනා කරන්නේ. මේ ගුරු ගුරුද දිගටම පවත්වාගෙන යන මේ ලෝක සත්‍යය. දැන් මේ නිසා මේ ආස්වාදයෙන් විදෙද බැරුව යනවා. යම් කිසි පංචකාමයන් පිළිබඳව ප්‍රධාන වශයෙන් ආස්වාදයේ කර මුල්ලුනෝ. ඒ මුල් වෙච්ච ආස්වාදයේ නිසා රාගයේ හේතුකාරක වන හැඟීම් මතු කරගනි. රාගෙ හිතවලට ආහාරයක් වෙනවා. විරුද්ධව ගැටෙන මානසිකත්වයක් ඇති කරලයි ඊළඟ ප්‍රතිචාර දක්වන හිතවිලි ක්‍රියාව දන් ගොඩනගනවා. ද්වේෂ හිතවලට ආහාරයක් ගොඩනැගෙනවා. ඒවා ද්වේෂ සංකාර. ඇලිනේවා රාග සංකාර. රාගෙ හිත ද්වේෂ හිත දෙකේ බැඳුනොත් මෝහයට හැවැළෙන්න හේතු වෙන ආහාරයක් ලැබෙනවා. දැන් රාගීද බැඳෙනකොට මෝහයත් එක්කමයි ගොඩ වෙන්නේ. එන රාග මොහොහි බාහුව. ද්වේෂයෙන් උනත් මොහොහේක එකතු වෙනවා. ද්වේෂ මොහ දහගත හිත් පහළ වෙනවා. මේ හිත් එකම ගත්තහම නරක පැත්තට දුගදී පැත්ත. යහපතක් වෙන පැත්තට දුන වෙන පැත්තට නෙමෙයි. එහෙනම් මේ හිත් එක පරිහරණය කරමින් ඒවා පෝෂණය කරමින් ඉන්නකම් ගැඹුරු දහම් අර්ථයක් වටහා ගැනීමට උ අවිචිත්ත භාවයේ නොවිසිරෙන බවට මනසපත් කරගන්න බැහැ. රාග මොහ ස්වභාවයෙන් විචිත්ත කරන මනස විතරෝ ද්වේෂ මොහත් මනස විතරෝ එයන්ගේ මනස විතරවන්න කොච්චර උත්සාහ කළත් මේ හිතේ ඉපැන් කරනවා කියන්නේ අපේ අවධානයට යොමු කරන්න බැරි වෙන්නේ ওই දෙකෙන් යමක පූර්ණ කරන ඒක මෝරවාගෙන තියෙන නිසා අභ්‍යන්තරේ දැන් ඕවා හැදෙන විඥානයේ සංකාර ආහාරයි සංකාර පත්‍ය විඥාන සංකාර පත්‍යෙන් විඥාන වෙනවා කියන්නේ සංකාර තමයි විඥානයේ ආහාරය විඥානයේ විවිධාකාරයි. රාග මොහ මුල් කරගත් සංඛාරියන්ගෙන් ගොඩනැගිලා තියෙන රාග මොහ සහගත විඥානය. විඥානයේ ස්වභාවය දැනෙන එක විතරයි. ඒ මූලික ස්වභාවය. විඥානයේ ස්වභාවය දැනෙන එක වුණාට ඒ දැනීම ආගන්තුක උපක්ලේශයන්ගෙන් පෝෂණය කරගන්නවා. ඒතකොට ඇති වෙන්නේ දැනීමේ ස්වභාවය දැනෙන මට්ටම ඉක්මවලා. දැනීම රාගික වෙලා හෝ ද්වේෂයේ දේශහගතව මෝහතහගතව ඊට අනුකූලව ගොඩනගන පාපහිත කියන අයුවයි. පාපහිතවල පුණ්‍යහිතවල ස්වභාවයේ විඥානයේ ස්වභාවයේ දැනෙන එක විතරයි. නම් දැනෙන එක ඒ ආකාරයෙන් කියනது ආගන්තුක වක්ලේශයන් සහගත කරු. එන අවිද්‍යා ප්‍රශ්නා සහගත කරු. ඒ මුල් කරගෙන රාගහිත පහළ වෙනවා. එහිද රාගහිතක් වෙනවා. විඥානයේ රාග වෙනවා. සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. සංඛාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ. සංඛාර ආනිජාභි වේද විඥාන ආනිජාභි වේ. සංඛාරයේ අනුයි විඥානයේ පහළ වේ. එහෙනම් සංඛාර විවිධන විඥාන විවිධයි. සංඛාර හේතු කරගෙන විඥාන පහළ වෙන්නේ. සංඛාර විවිධන විඥාන එකාකාර වෙන්න බැහැ. විඥානයේ ඒකාකාර ස්වභාවයක් තියෙනවා දැනෙන ස්වභාවය. ඒ ස්වභාවයේ විඥානයේ ඒ ස්වභාවය පිහිටලා නවතින්නේ නැහැ. ඒ නවතිනවා රහතන් වහන්සේ. අනික් කෙනෙකුට දැනෙන ස්වභාවය වැරද ගන්නවා. දැනෙන ස්වභාවය වැරද ගත්තාම වැරද ගත්තේ මොනවද? එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. ඒහා සම්බන්ධ දේවල්. රාගයට හේතු වෙන හිතවිලි ක්‍රියා වදන් වලින් ඊට අනුකූල රාගය හටගන්නවා. රාගයක් විවිධාකාරයි. කාම රාගය කියවා කාම රාගයක් විවිධාකාර වෙනවා. විවිධාකාර වෙන්නේ මොකද? රාගයට හේතු වෙන අරමුණ වල ආස්වාදයේ ස්වභාවය තනවා මේ රාගය පැත්ත නැත්නම් නැඹුරු වෙනවා. එදන් රාගය කියවත් එකක් නෙමෙයි. කෙටි වෙලා සාරාංශ කියලා මාතෘකා වචනයක් වශයෙන් රාග දේශ මොහ කියලා අවිහිර කිව්වත් ඒ ආකාරයේ අරමුණට අනුකූල වෙන ස්වභාවයන් ගන්න. ඒදී ස්වභාවයට අනුකූලව රාගහිත විවිධාකාර වෙනවා. ද්වේෂහිත විවිධාකාර වෙනවා. මෝහහිත විවිධාකාර වෙනවා. ඒක පොදු ලක්ෂණයක් අරගෙන තමයි මේ වල රාගහිත වලට දානවා. මේ මේ ආකාරහිත ද්වේෂහිත වලට දානවා. මේ මේ ආකාරහිත මෝහහිත වලට දානවා වෙන් කරනවා. ඔබ තීමා කරන්න බෑ. විහිදිලා යන්න අප්‍රමාණ වෙනවා. කැටි කරන්න ප්‍රමාණ ගානෙන් කැටි කරලා ඉතින් සාරාංශ කරන සීත් කොටස් වලට වෙන් කරනවා. ඒකෙම ඉදයි තියෙන්නේ. දැන් අභිධර්මයේ ගත්තාම 89ක් වෙන් කරලා ඒක රාගහිත නැන ලෝභහිත වලට අරගෙන ලෝභහිත 12 මේ ලෝභ හිත් 8ක්, ද්වේෂ හිත් 2ක්, මෝහ හිත් 2ක් කියලා අකුසල් හිත් 12ක් කියලා වෙන් කරනවා. නමුත් අප්‍රමාණ ආකාර අකුල හිත් ඒ රාග දේශ මොහ කියන කාරණා තුනට ගැප් කරලා කොටස් තුනකට අරගෙන රාග 8ක්, ද්වේෂ 2ක්, මෝහ 2ක් කියලා එහෙම ගන්න. දැන් මේ ගැත්තර එච්චර නෙමෙයි හිත් කියන්නේ. ඒ රාග හිත් අතර විවිධාකාර රාගයන්ට අනුකූලව ආකාර ගන්න. නැයි ඉඥා කියන්නේ විඥානයේ අපුණ්‍ය වෙනවා සංකාර අපුණ්‍ය වෙනකොට විඥාන අපුණ්‍ය වෙනවා කියන්නේ. නැ සංකාරය විවිධාකාරන විඥානත් විවිධාකාර. මේක න්‍යාය ධර්ම. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඇහැ කන දිව නාසය ශරීරයේ ලෝක සත්‍යය මේ සකස් කරගෙන සකස් වෙලා තියෙන කර්ම ශක්තියට අනුකූලව ලෝක ආස්වාද භුක්තියටම. ওই ලෝක ආස්වාද භුක්තිය නොදෙවුනා මේ ලෝක සත්‍යය සැරිසරන්නේ නැහැ කියලා බුදුරණන් මහත්මයා දේශනා කළා. ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නොතිබුණා. සත්‍යෝ ඒවා ප්‍රිය කරන්නේ නැහැ. අප්‍රිය අමතර ස්වභාවයක් නොතිබුණා නම් ගැටෙන්නේත් නැහැ. මේවේ ආදීනවේ ස්වභාවය නොතිබුණා නම් මේකෙන් මිදෙන්නේත් නැහැ. ආදීනවයක් ඇති නිසාම ඒක මෙනෙහි කරලා දෙහි කරලා අසාරත්‍ය දැකලා මිදෙන්නේ. ඒ ටික මෙනෙහි කරන්නේ නැතුව ආස්වාද වශයෙන් මෙනෙහි කරන්න ගියොත් අවිද්‍යාව තුස්නා දෙකට බැඳිනා. ඒක සරිසරනවා අත්හරින්න නැතුව යලියන් ගොල නැතුව අபிසංකරණේ කරොත් අபிසංකරණ නිපද වෙනවා ඒක පොත. එතන අபி විඥානයක් නිපද වෙයි. විඥානයත් අபிසංකරණ වෙනවා ඊටත්. ඒකේ නාම රූප වහැ ගැනීමක් දිනවා. ඇතකල දිවනාදී ශරීරය ආදී ඉන්ද්‍රියෝ ඒකට ආයතන වෙනවා. ඒ අනුව ඒකත් බලවත් වෙනවා. ඔය හැම එකක්ම යම් මුල ප්‍රභාදී ප්‍රවේදයේ කොහොමද හැදිලා ඉන්නේ ඒ විදිහට. ඒක තමයි අපි තෘෂ්ණාවෙන් බැඳෙන යම් ආකාරයක්ද හටගන්නේ ඊට අනුකූලයි. මේක තමයි මූල න්‍යාය ධර්ම. එතන මේ මෙතන කියනවා සංවර කරන භාවනාව. මේක නේ ඉන්ද්‍රිය භාවනාව කියලා. ඉන්ද්‍රිය ඇසුරු කරගෙනමයි අසංවරත්වය ගොඩනැගෙන්නේ. එහෙනම් ඉන්ද්‍රිය මුල් කරගෙන සංවර කරන ක්‍රමයක් තියෙනවා. ඒ සංවර කරනකොට ලෝකේයි සියල්ලම අවර අපි ඉස්සෙල්ලා කිව්වා චක්කු රූප චක්ක විඥාන චක්ක සංපස්සය වේදන ඔය ආකාරයෙන් කොටස් පහකට ಜಾති ගොල් නැගෙන්නේ චක්ක ಜಾති රූප ಜಾති චක්ක විඥාන ಜಾති චක්ක සංපස්සය වේදනා ಜಾති චක්ක සංස්පර්ශයෙන් හටගන්න වේදනා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට ඒකෙන් හටගන්න වේදනා සැප ආකාරයෙන් આવ සැප වේදනා ಜಾති දුක්ඛාකාරයෙන් આવ දුක් වේදනා ජාති උපේක්ෂාකාරයෙන් આવ උපේක්ෂා වේදනා ජාති මේ ජාති කියන සිද්ධාන්තයෙන් ඉක්මගිය එකක්වත් නැහැ. ඔය සියල්ලම ජාති වලටයි. එන ඇස පිළිබඳව සියල්ලම කන පිළිබඳ ඒ ආකාර සියල්ලම නාසයේ දිවකය මන පිළිබඳව එසේ හටගන්න සියල්ලම ජාති වලටයි කිව්ව පිට ලෝකයක් නෑ. නා ලෝකේ තියෙන යම් තාක්කයක්ද ඒ රටාවෙන් ජාති වලට වැඩ ජාති ධර්ම වලට වැඩ. මේ ජාති ධර්මයක් හැබැයි නෑ. සදාකාලිකව ඉතිරව පවතින ජාති ධර්මයක් ලෝකේ නැහැ. ඒක විමර්ශනය කරලා බලලාම තේරුම් ගන්න ඕනේ. නැති බව දැකලා තමයි බුදුරජාණන් වහන්සේ නැහැ කිව්වේ. නැහැ කියලා දේශනා කළේ. එහෙනම් අපිට ඇත කියලා අදහසක් එන්න හේතු නැහැ සත්‍යය දකින්න ඕනේ. නිත්‍ය දෙයක් දකින්න නැහැ. එහෙනම් ওই නිත්‍ය දෙයක් දකින්න නැත්නම් ඒ තුල අපි යමක් කැමැති වුණොත් හැබැයි නම් ඒක තියාගන්නයි බලාපොරොත්තු වෙන්නේ. පවත් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි කැමත අපිට ඕන හැටියට පවත් ගන්න. නමුත් ධර්මතාවයේ අනිත්‍ය නම් අපිට ඕන හැටියට පවත් ගන්න කොච්චර හිතුවත් බෑ. ඒක ඉස්තිරත්යක් නැහැ. ඉස්තිර නැත්නම් මොකද වෙන්නේ? විපරිණාමයට පත් වෙලා වෙනසෙනි. වෙනසිනවට කැමති නැහැ නමුත් වෙනසෙනි. ඒ නිසා එක දෙයක් නෙමෙයි හටගන්න. සපාස්වාදී පාසෙ ගිහිල්ලා ඒ විපරිණාමයෙන්ද වද දෙනකොට අපිට ඕන හැටියෙ නෙමෙයි වෙනස් වෙන්නේ. විපරිණාමය කියන්නේ වෙනස් වෙනවා කියවට බෑ. විපරිණාම දුක්ඛයක් ඇති වෙන්නේ අපි අකමැති ආකාරයෙන් විපරිණාමයට වද දෙනවා. එතකොටයි දුකයි. විපරිණාම දුක්ඛය කිව්වේ වෙනස් වෙන නිසා දුකයි කියවට බෑ. වෙනස් වෙන්නේ කැමැති ආකාරයට නෙමෙයි. දැන් කාය සම්න වලදී සම්න කාය වෙනස් වෙනවා විපරිණාමයේ නිසා. විනාශ වෙන්නේ කොහොමද? කේස් ඉදෙනවා. ලෝක පැහැෙනවා. නියපොතු අදකුද වෙලා යනවා, කලු ගහිලා යනවා, කුපුරුලා යනවා. කම හැලි වැටලා යනවා. ඉන්ද්‍රිය දුර්වල වෙනවා. නැ විපරිණාමයේ ඔයකට කැමති නෑ. කැමති නැති වුණාට සිද්ධ වෙන්නේ විපරිණාමයේ අධාහනය දුකක් ගෙන දෙන විදිහ. ඒත් අපේ ඉන්නෝල නැහැ. සියලුම රූප වස්තුන්ගේ හැටි එහෙමයි. සියලුම ජාති ධර්ම වල හැටි එහෙමයි. එහෙනම් මෙන්න මේ ටික මේ ධර්මයේ මුලින් තේරුම් අරගෙන අපිට ප්‍රියමනාප දෙයක් ඇහැට මුණ ගැහුණා. මෙච්චර කාල අනන්ත සංසාරයේ ගෙනාපු ස්වභාවය මොකද්ද? ප්‍රියමනාපේ ඇවිලා ඒ පස්සේ හඹා ගියා. යලි යලි බැලුවා. ඒකයි කරගත්ත පුරුද්ද. එන එන ආස්වාදයේ වින්දා. ඒකේ විරුද්ධ දෙයක් ආවොත් ගැටුණා. කොහොම හරි තරහ කළා ආස්වාදයේ යලි ගොඩනගා ගන්න. හඳ ශබ්දයක් ආවොත් මිහිරි ශබ්දයක් ආවොත් ඒක ඇලෙනවා. ඒ පසුපස හඹා යන ආස්වාද විදවිද. ඒකේ විරුද්ධ දෙයක් ආවොත් ඒවා සමග ගැටිලා තරහ කරලා කොහොම හරි බලාපොරොත්තු වෙලා ජය ගන්න උත්සාහ කරනවා. මානසික අසහනියට පත් වෙනවා. ආස්වාදයෙන් ඉහකට විවිධ වටිනා දේවල් ලෝකේ ආ දකින්නේ. මේ ආකාරයෙන් කියන අවිද්‍යාවෙන් වැහිලා කෘෂ්ණාවෙන් වෙලිලා යනවා කියලා ගමු. මෙච්චර කල් මේ බුදුදහම දකිනවා ආවේ ඔහොම. දැකේ නැති සත්තු යන්නේත් ඔහොම. දැකපුවා මෙච්චර කල් ආවේත් ඔහොම. දැක්කට ඊට අනුකූලව කළ යුතු කොටසක් තියෙනවා නිවන් දකින්න. ඒකත් අහගෙන දැනගත්තට පස්සේ අනුගමනය කරලා ඉඳන් සැනසෙල්ල දැක ගන්න ඕනේ. දැක ගන්න නම් ඇලෙනෙහි ඇලෙන්නේ නැති සත්‍යයට පතුරාන යම් හේතුවකින් ගැටෙන ස්වභාවයේ යම් හේතුවක් නිසා නැති වෙලා ගියා. මුලාව අත්හැරලා ගියා නම් යම් ස්වභාවයකින් යම් දහමක් ඇතුළු කරනවා. අන්න ඒකට කියනවා බුදු දහම ඇතුළු කරනවා. බුදු දහම ඇතුළු වෙලා නිවෙනවා හැරසෙනවා. ඇලෙනකන් ගිනි ගත්තා. විසිත වුණා. ගැටෙනකන් දැවෙනකන් තරහයකන් නොයේ කාකර දුෂේ වෙනකන් දැවුණා ගිනි ගත්තා විසිත වුණා අසහනකාරී වුණා. මුලාවට පත් වෙච්ච නිසා ඇත්තක් නැත්ත තෝරා ගන්න බැහැ මුද්දේ වෙච්ච දේ තෝරා ගන්නත් බැහැ. පොඩි එකා ගිනි පෙට්ට කකුලේ තියාගෙන පිච්චෙනවා කියලා කෑ ගහනවා. ඌ දන්නේ ගිනි පෙට්ට කකුලේ වැද නිසා පිච්චෙන්නේ කියලා තියාගෙන කෑ ගහනවා. ඒ වගේ මුලාවට පත් වෙච්ච පුද්ගලයා වේදනාවක් කියන දුක් වේදනාවක් කියන අසහනයක් කියන දෙයක් ආවොත් මොකක් නිසාද මේ අසහනේ පහළ වෙන්නේ කොහොමද මේකින් අයින් වෙන්නේ කියලා තේරුම් ගන්න බැහැ. ඒ හේතුඵලයට ගෝචර වෙලා ඒකේ වෙන්නේ ප්‍රමේය දන්නේ නැති නිසා ඒකෙම හැපි හැපි අඬ අඬ දුක් වේවි දැවි දැවි ඉන්නවා. මෙන්න මේ ගති ලක්ෂණ නිසා අනන්ත දුකක් විඳින සත්‍යය. නමුත් මේ විඳින දුක සත්‍යය තමන් විසින්ම ගොඩනගා ගන්න. ආස්වාදෙහි චන්දරාගයේ වහගන්න. ඒකේ වැහිලා ගියාට පස්සේ දුක විඳිනවා. නමුත් අත්‍යල්ලා හිටන් දුකෙන් අහකට යන්න හිතෙන්නේ. නිදහස් වෙන්න හිතෙන්නේ. කොච්චර දුක් විඳලා ආස්වාදෙහි ඉඳලා හොඳයි කියන අදහසක් එනවා. ඒක ආස්වාදේ පස්සේ යනවා සියලුම දුක් විඳ විඳ. ඒ ආස්වාදේ තරම දන්නේ නැති නිසා මුලා හිතකින් නිගමනය කරන විශාල වටිනාකමක් දීලා අතීත වටිනාකමක් ආස්වාදයට දෙනවා. මනවරණ රූප ආස්වාදයට, ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආස්වාදයට අතීත වටිනාකමක් හිත දීලා තියෙනවා. ඇත්ත දැකේ නැති නිසා අන්නේ ආස්වාද දෙනවා වටිනවද නොවටිනවද කියලා බලා ගන්න ක්‍රමයක් බුදුරජාන් වහන්සේ දුන්නා. කැමැතිදී පවතින්නේ නැති විපරිණාමයේ පත්වීම ධර්මතාවයක වෙන්නේ තියෙනවා. මම කිව්වට මගේ කිව්වට මගේ ආත්මය කිව්වට කවදාවත් සිද්ධ වෙන්නේ නැති බොරුවකට හැවටීමක් හැරෙන්නේ සිද්ධ නොවෙන්නේ. ඔය ආස්වාදයන්ගේ යථා ස්වභාවය බලන්න. දඟලලා උත්සාහ කරලා ආස්වාදයක් ලබාගෙන ඒ ආස්වාදයේ විඳලා පස්සේ වෙච්ච දේ බලන්න. අන්න එතකොට පේනවා. ඒ ආස්වාදයේ මොනවත් හරයක් ඉතුරු කරන්නේ නැති. తాවකාලික සුව ස්වභාවයක් පෙන්නලා ගිවිලා ගියා. විඳලා අහක කියලා පොයේ ආස්වාදී කියලා බලපුවාම ආයි කෑල්ලක්වත් ඉතුරු නැහැ. විඳා මිසක් ඉතුරු වෙච්ච දෙයක් නැහැ. එහෙම ආස්වාද මාත්‍රියක් පස්සේ යනවා. ඒක ගොඩ නැගෙන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම විඳලා තියෙන ආස්වාදයක්. ඒක ගොඩ නැගිච්ච ක්‍රමේ ධර්මානුකූලව බලන්න ඕනේ. ඒවා විග්‍රහ කරලා දෙන්න නැතුව සීමා කරපු නිසා බලන හැටි තේරෙන්නේ නැහැ. ආස්වාදී කෙනෙක් මොකද කියලා දකින්නේ නැහැ. ඉතින් ආස්වාදය ගොඩනැගෙන්න හේතුව කොහොමද හැදෙන්නේ කියලා දකින්න ඕනේ. මේ ඉන්ද්‍රියයන් ඇතුළු කරලා හදා ගන්න විඥාන ස්වභාවයක් තියෙන අපි කියව කර්ම විඥානය කියලා එක. යම් කිසි ගති හිත. මේක මේ කරන කියන හිතේ දේවල් වලින් අනුකූලව ගොඩනැගෙන. ඒක යලි යලි ඔප්නැංගි ඔප්නැංගි වි ගොඩනගනවා දෙනවා. එදා මගේ ස්වභාවයේ මෙහෙමයි මම මෙහෙම ආස්වාදයක් පිළිනා මගේ தත්ත්වය මේකයි දානාන්තරේ මේකයි මෙහෙම අදහස් එනවා ඒවා දැනෙන්න පටන් ගන්න අන්නේ දැනෙන වැටෙන ආස්වාද ස්වභාවයක් ඇතනම් ඒවා එතකොට ඒවට යකිදී දෙයක් අරමුණු වෙනකොට කොටසක් ආස්වාද වශයෙන් දැනෙනවා ඒක හරිසුයි කියලා වැටහෙනවා එතන මේ කාටත් එහෙමද අපි හනා උස්නේ හැම දිනකටම සුවද සීතල හැම දිනකටම සුවද කියේ බොහොම ඇඟ රත් වෙලා තියෙන දාඩිය මුදුර පෙරාගෙන බොහොම රස්නයක් තියෙනක ඉන්න කෙනාට සීතල සුවද සීතලේ වෙවුල වෙවුල ඉන්න තව කෙනෙක් ඒ සීතල එයාටත් ඇවිත් සුවක් වෙන්නේ ඉවිත සීතල මාධ්‍යවල මේ ආයතනයක් මෙන්න වෙනහකට මගේ අනිත් ආයි සීතල වලක් ගන්න. ආයි ඒකවල සීතලක් ස්පර්ශය මත වෙලක් මේ ඉඳ බැලුවේ ඉන්නේ හීතල. මොන වාදයක්ද මේ? එහෙම කිය. එහෙනම් මේ බාහිර ලෝකේ සීතලේ ද ආස්වාදයේ තිබිලා තියෙන්නේ අපි ළඟට කිච්ච වෙනසද? අන දකින්න ඕනේ. මහා උෂ්ණයක් තියෙන ලොකු උෂ්ණයක් එනවා අපිට ධාඩිය දාලා අපේ රත් වෙලා ඉන්න වෙලාව ඕකේ උෂ්ණය වෙන ඉන්න බැරුව ඉන්නේ මේ රත් වෙලා ධාඩිය දාලා තවත් මේ රත්ණයකට නම් මොන මරවදයට මොන කරදරයක්ද ඒක අරන් අද්දය දැන් කියලා කියන එකනේ සීතලේ වෙවුල වෙවුල ඉන්න එයා විතර උෂ්ණත්වයක් යන හරි සනීපයි ඒ උෂ්ණත්වයෙන් ඔහු සනීප වෙනවා දැන් සීතලෙන් සුව ලැබුණා. උෂ්ණයෙන් සුව ලැබුණා. සීතෙන් සුව ලැබුවේ උෂ්ණකෙන්. උෂ්ණයෙන් සුව ලැබුවා සීතලකෙන්. සම සීතෝෂ්ණ වුණා නම් එහෙම මොකද කරන්නේ? ආයේ නව සීතෝෂ්ණ තත්ත්වයටපත් වුණා නම් සීතලෙන් සුව ගත්ත හැකිද උෂ්ණයෙන් සුව ගත්ත හැකිද? අනේ හිතලා බලන්න. ඔන්නේ සමභාවයේ පත්වීමට කියන සමාධිය කියන. නිකන් ඇස් දෙක පියාගෙන ඉඳියම නිකන් නැතුව හිටියට සමාධිය නැහැ. ඔයදී පොතෙන් විතර කළා සීමා කියලා නෑ ඔය තේරුම් කළා දෙන්න බෑ. සත්‍යය තේරුම් කළා දෙන්න බුදුරණහතේ දේශනා කරනවා අක්ෂර අප්‍රමාණ. පද අප්‍රමාණ. විදීම් අප්‍රමාණ. ඒ අප්‍රමාණව ප්‍රමාණව සීමාවට කොටු කරලා තියෙන නිසා මෙච්චර කාල ගినాපු නිසා තමයි මම තෝරලා දෙන්නේ බැරි. බුදුදහම මේ විදිහට ගත්තා නම් ධර්ම ගණන් තෝරලා දුන්නේ නැහැ. ඒක කොහේද මේ පොතේ පොතන ලෝකේ තියෙන්නේ කියලා අහන්න. ඒක තමයි අපි අප්‍රමාණයක් පොතට දාන්න බෑ. පොතේ තියෙන ප්‍රමාණවත් විදර්ශන කීපයක් විතරයි. ඒක රැඳිලා ඒකට කොටු වෙලා ඉඳලා හිටන් ඇත්ත දෙන්න බෑ. ධර්ම දේශනා කරන්න බෑ තේරුම් දෙන්න කරලා දෙන්න බෑ. එකින් තමන්ට වැටෙන භාෂාවෙන් ඒවට පද නිරුක්ති කියලාවත් නැත්නම් නිරුක්ති වලට හැපිලා වැටිලා හරියන්නේ නැහැ. ජනපද නිරුක්තිය ඒවත් කතා කරන භාෂා ව්‍යවහාරයක් නැත්නම් ඒක තේරුම් අරගෙන උහුට වැටෙන්න අදහස දෙන්නේ මේ භාෂාවෙන් කතා කරලා දෙන්න කියලා බුදුරණාහන්සේ දේශනා කළා. එතකොටයි ධර්මය අවබෝධ වෙන්නේ. මෙන්න මේකෙන් තෝරා ගන්න ඕනේ. එහෙනම් සමාධිය කියන්නේ මොකක්ද අහපුවා මොනෝ වෙලා හරියන්නේ නැහැ. ඔන්න සමභාවයටපත් වුණාම කොහොමද සුව ගන්න? එයා ලෝක සත්‍යය අසහනයක් ඇති කරගෙන කියන தත්ත්වෙ වෙනස් කර ගන්න. සමභාවයෙන් ඇති කර ගන්න. පුංචි ළමයා උපදිනවා. උපන් පුංචි ළමයාට මේ ගියා ලස්සන දෙයක් වෙනකම ඇහැරලා බලාගෙන යයි දෙපැත්ත. ඒ ළමයට ඉතින්ලාම ලස්සන අඳුරන්නත් බෑ කැත අඳුරන්නත් බෑ. දැනෙන පේන ස්වභාවය තියෙනවා. අනේ ළමා මානසික ස්වභාවයක් තියෙනවා තාම එතෙන්ද විචිත්ත වුණේ නැහැ. ඒකට අවශ්‍ය කරන පෝෂණය ලැබලා මනස විකෘති කරගත්තාම තමයි. අර සම ස්වභාවය නැති වෙලා යනවා. ළමයා සියල්ලම පුරුණයි කියනවා නෙමෙයි. අසකන දිවනාදී ශාරීරියේ මිනිස් ස්වභාවයේ ගත ගති ලක්ෂණේ උපන් නිසා මිනිස් කතියේ සමභාවයේ විතර ළමයාට තියෙනවා. ළමයා උපදිනකොට තිබිච්ච හිඳ සමාධිය පූර්ණ වෙච්ච එකක් නම් එහෙම. උපේක්ෂා ඒකාග්‍රතාව කියනවා ගැටේට වැඩිච්ච හිතකින් නම්. ඒ හිතෙන් මිනිස් ළමයේ උපදින්න බෑ. මිනිස් තාමයේ ඇතුළු කරපු හිතකින් වල මිනිස් ළමයේ උපදින්න. උපේක්ෂා ඒකාග්‍රතාවේ උපන්නා යා බ්‍රහ්මයේ වෙනවා. ඒ සාමාන්‍ය කෙනෙකු නෙමෙයි චතුර්ථ ධ්‍යාන ඵලයටයි ගම්මේ වෙන්නේ. එහෙනම් අන්නේ තත්ත්වයට පස්සෙත් එක නායි කයදන. ඔය කියන සීතලේ සුවත් නැහැ, උෂ්ණේ සුවත් නැහැ. ආමලෝකේ අපේ ආස්වාදයේ සුවත් නැහැ. ඒක අනිත්‍යරුණේ ගැටීමක් එන්නේ නැහැ. ඒවන් වෙන වෙච්ච මානසිකත්වයක් තියෙනවා බ්‍රහ්මයා. මොකද විපාක කය උපේක්ෂා ඒකාකතා නැවති. සමාධියෙන් ගොඩ නැගිච්ච එකක් නිසා. එහෙනම් සමාධිය කියලා කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතාවයම නෙමෙයි. මොනවා හෝ ලෝක ධර්මයේ සමීකයට ඇදලා හිටියොත් ඒවට සමාධිය කියනවා. එහෙනම් සමාධිය අප්‍රමාණ. අන්නේ අප්‍රමාණ කියන සමාධිය වෙන්නේ. සමහර ඒවා යහපත්. දුගති. සමහර ඒවා දුගති සතර පායයි. සමාරකෝස කාම ලෝකේ දායිති සාමාජික සමාධි රූපාවචක සමාධි දිනා ඒවා ඒකදායිති අරූපාවචක සමාධි දිනා ඒවා අරූප ලෝකේ දායිති අසත්පුරුෂ සමාධි දිනා අසත්පුරුෂ ධර්මයන්ට ඒවා සතරපා ධර්මයන්ටයි එයා සමාධි අප්‍රමාණ ඒ සමයන් පහළ වෙන්නේ ඒ සමයේද එන්නේ අතුරු කරපු දහම අනු දැන් ඒ නිසා ලෝක සත්‍යය ඇතුළු කරගෙන යන්නේ ඇදීමට ගැටීමට මුලාවට පත් වෙන්න හේතු වෙන්නේ ආස්වාදයේ මුල් කරගෙන ලෝක ආස්වාදයේ බැඳුණු සමාධි තමයි ලෝකයා ගිනියන්නේ ඒවට කියනවා ලෞකික සමාධි කියලා එහෙනම් ආර්ය සමාධිය යෝගයෙන් වෙනස් මොකද ආර්ය සමාධිය වෙනස් ලෝකෝත්තර සමාධි ඒ සමාධිය ගන්න ලෝත්‍රා බුදුරජාන් වහන්සේ ලෝකේ පහළලා ධර්ම දේශනා කරපුවාම ඒ ධර්මයේ හරියට ප්‍රවණේ කියලා තේරුම් අරගෙන අන්න ඊට අනුකූලව කටයුතු කරපුවාම වැඩෙන්නා වූ ආර්ය මාර්ගයේ ලැබෙන ආර්ය සමාධිය. ඒ ආර්ය සමාධියට ලෝකීය ආස්වාදී දෙනවා කියන කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. ඒක වැඩනම් ලෝකීය ගැටීමට හේතු වෙනවා කියන කිසිම දෙයක කම්පන නැහැ. ඒ සමාධිය වැඩනම්. මෝහයට පත් කරන හිර කරන සතකන જાතියව ඉන්නේ නැහැ. සියල්ලෙන් නිදහස්. අන්නේතන දුකෙන් නිදහස් සමාධියක් එනවා මෙලොවට. මේකට කියන ආර්ය සමාධිය. මාර්ගඵල සමාධිය. මෙන්න මේ මාර්ගඵල සමාධිය ලබා ගැනීමට අවශ්‍ය කරන භාවනාවක් තියෙනවා ඉන්ද්‍රිය භාවනාව කිව්වා ඒක. ඉන්ද්‍රිය මුල් කරගෙන හටගන්න දේ. පොතින් නවත්තා ගන්න ඕන. පොඩි උපමාවක් කියන්නම් මෙහෙම. යම්කිසි නගරයක් වටා තියෙනවා තාප්පයක්. ආටවත් ඒ තාප්පයෙන් එහාට යන්න දෙන්නත් බෑ මොනවද සුවමාරු කරන්නත් බෑ තාප්පේ තරම් විශාලයි. ඒක දෙනක දොරටුවක් තියා තියෙනවා. මොනවා හරි ඕන දෙයක් ගෙනියන්න ඕන දෙයක් පිට කරන්න යන්න දෙන්න එකකින් විතරයි පුළුවන්. දැන් අපි දන්නවා එක දෙයක්. මේ තාප්පයෙන් කොට කරලා ඇතුලේ යම්කිසි විවිධ සත්ත්වයෝ ඉන්නවා. ඒ හත්ය උන්ට අවශ්‍ය ආහාර ගන්නවා. දැන් මේ උපමා හොඳට තෝරා ගන්න. අලි ඉන්නවා. කොටිත් ඉන්නවා. වලස්සුත් ඉන්නවා. විවිධාකාර සත්තු ඉන්නවා. මිනිස්සුයොත් ඉන්නවා. ওই ඉන්නයි ඔක්කොම මොන හරි දින ආහාර ගන්න ජීවත් වෙනවා. ඇතුලේ ඉන්නේ උන්ට ආහාර ගන්න ස්ථානයක කටයි දින එක කපාට යන්නේ නැහැ. එක දොරටුවක්. නිකන් තාප්පියක් වට වැහිලා. එයා ඔක්කොටම ආහාර ගන්නේ කොහෙන්ද ජීවත් වෙන්නේ අර දොරටුවෙන් ඇතුල් කරගත්තේ නැන් තමයි ඔක්කොම ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ දැන් අපි ওই නගරේ ඒ සත්තු සැඩ ගතිය තියෙන සත්තු අලි කොටි වලස්සු මේක ආකාර හරපේ මේ ඔක්කොම ඉන්න මිනිස්සු ඔක්කොම ඉන්න අර කැලේ මේ අර නගරේ ඇතුළට අර දොරටුවෙන් ඇතුල් කරන ආහාරවලු ඒ සත්වෝ ඒ ආහාරي ජීවත් වෙන නිසා යම් සත්ව කොටසකට දෙන ආහාරයක් ඇතුළු කලේ නැත්නම් මොකද වෙන්නේ? මස් කන සත්තු ටිකක් ඉන්නවනේ ඇතුළේ. අපි මස් ඇතුළු කරන්නේ නැහැ මස් කන්න ඉඩ තිබෙන්නේ නැත්නම් මිනිහට අවශ්‍ය මිනිස් ආහාරය විතරක් දුන්නා දැන් මොකක් වෙනවද සෞද්‍ර සතුන්ට දෙන ආහාරය නතර කළොත් සෞද්‍ර සතුන් ටික මැරිලා යනවා මිනිස්සු මැරෙනවා මිනිහාගේ ආහාරය දෙනවා යම් සත්ත්වෙක් අපිට අහිත කරද ඔහු ජීවත් වෙන ආහාරය අර දොල්පේ අතු කරන්නේ නැතුව හිටියනම් පරිස්සමෙන් බලාගෙන වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා ආහාර හිඟේ නිසා ඒ જાති සත්ත්ව වලද වැරෙනවා මේ වගේ අපේ හදවත ඇඳන් හිත ඇතුළේට බැහැලා ඉන්නේ විඥාන වලට බැහැලා ඉන්නේ සත්ත්ව කොටසක් ඉන්නේ එක කොටසක්ගේ ආහාරයේ රාගේ හිතේ මින්න කොටක අපි ඒවට කියනවා චෛතසික කියලා අන්සේ වශයෙන් බුදි ඔක්කොම ආහාරය එනකොට නැගිටලා හිටන් ගන්න ආහාර නැතුවම ආයි බුදියා ගන්න මේ හිතේ ඉන්න සත්තුන්ගේ හැටි ආහාර ආපුහම කාලා හොඳට තර වෙලා බුදියා ගන්න ආයිත් ආහාරයක් එනක මැරෙන්නේ රාග නැමැති ආහාරයෙන් ජීවත් වෙන සතුන් ටික රාගිකයි අරමුණ වශයෙන් ඇහෙන් එනවා කනෙන් නාසයෙන් දිවෙන් කයින් මේකේ තියෙනවා පිටින් දෙන කපාද පහ මේකත් එක නගරය. ওই නගරෙට දෙන ඇතුළු වෙන දොරටු පහක් තියෙනවා. ওই පහෙන්ම ආහාර ගන්නවා ඔක්කොම ඇතුළේ ඉන්නේ උදි. චෛතසික කියන්නේ කොරසෙන් තමයි සත්තු හඳුන්වන්නේ. ලෝභ චෛතසික කියන කොරසක් තියෙනවා. ලෝභයට හේතු වෙන ආහාරයක් ඇතුළු කරපුවා උන් ඒක කරනවා. නැගිටින. ඒ වෙලාවේ විද්‍යාමාන. ඔන්න රෝගයක් හටගෙයි. හිත හටගත්තා ලෝභ හිතක් දැනෙනවා කියේ. ආසා හිතක් ආවා දැනෙනවා කියේ. ඒ අරමුණු ටික එකකම මේක කරනවා. සකාය මහත් වේ. ඇතුළු. ඒක නැති වෙලාවට ආයු වුණා. ඒතර වෙන අනුසය කියේ. ද්වේෂයේ දාවකසක් ඉන්නවා. ඒකට කියනවා ද්වේෂ චෛතසික. ද්වේෂයේ හේතු වෙන එකකට අරමුණු පහෙන් ඇතුළු කළොත් එහෙම. ඒක උන්ගේ ආහාරය. නැගිටලා කනවා. නැගිලා ඉල්ලන කෙනා පරිඋත්ථාන නැගී සිටියා ආහාරය නිකන් ගිලගෙන ගිලෙන්න ගියා අරමුණුලින් ඒ ආහාරය වැහිච්ච වෙලාවට ආයි උදියා ගන්න එතන කිනා අනුසය අනුවසයනය කළා අනුබුදි මෝහේ තාවකසක් ඉන්නවා ගල් තිබ්බව ඒ තාවකෙක ඉන්නේ සත්කොලත මෝහාදීක අරමුණු දුන්නෝ මෝහාකාරයෙන් දුන්නෝ උන් නැගිලා ඒව ගන්න. ඒතර කියන මොහො හිත බලන මොඩය මොඩකම් කරනවා. මම කරන්නේ දැන් ඔක්කොම විනාශයි අනික් අයත් මහ කරදරයක් මේකින්ද? මහ බලහ කර තියෙන මොඩ වැද මොඩ හිතෙන් කරපුවා. අන්න මොඩේ නැගිටලා ඇදුලි. ඒ තමයි මොහ. ඊළඟයිදදී ඔකට. ඒකේ ආහාරය නැතිලට උන් බුද්ධි. ඔයාලට බෑ මොඩේ මහ පඬිතියා වගේ ඉන්න අය වෙනවා. ඔයාලට බෑ පඬිතියට මොඩේ දෙවිය. මෝහේ නැగిලා වෙලා තමයි කරන්න කියන එකෙන් පේන්නේ මේක මෝඩයා කියන. අන්නේ වාගේ. දැන් මේකේ අසංවරත්වය ඇති කරන්න, දුක ඇති කරන්න, මුලාවට පත් කරන්න, යලි යලි දුකට ඇද දමන්න. ඔන්නේ රාග කියන, ද්වේෂ කියන, මෝහ කියන චෛතසික නැති ඇතුලේ ඉන්නේ උන්ටි. රාගය කියන එක තමයි ලෝභයෙන් ආරම්භ කරලා වෙන්නේ. නැහ ලෝභ, දේශ, මෝහ කියන මේ ටික තමයි පාප දහම් වලට මුල. ඔය ටික තමයි සතර කාමන්ට හේතු කරවන්නේ. මෙන්න මේ ටික තියෙන එක පැත්ත. උන් ටික කළුයි අඳුරුයි බොර පාටයි ඇතුලේ ඉන්නේ උන් ටික. ඔය කොම. තව හොද ලස්සනේ උන් ටිකක් ඉන්නවා හොද සුදු පාටේ. ඒ වගේ හොදක් කරන්නේ උන් නෙමෙයි උනුත් දෙන්න ආසාය කකාය නෙමෙයි. උන් තමයි අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් ආහාර කරගන්නේ. අලෝභ අදේශ අමෝහ ආහාර කරගෙන සුගතිය පැත්තට උසගෙන යනවා. මැරෙන මොහොත මේකයි වැරුණාම හිතයයි මනසයයි විඥානයයි යම් ස්කන්ධයක් ඇද්ද ඒක උඩට උසන උපමාව කියන බුදුන් වහන්සේ උපමාව දේශනා කරනවා ඒ සුද්ධයෝ ටික ගිතෙල් පුරවපු කලයක් පාවී කියලා ගිතෙල් පුරවපු මැටි කලි වතුර වල දාලා බින්දොත් එහෙම අර මැටි කලේ තිබිච්ච මැටි කරු ටික යට යනවා වලන් කරු ටික. ගිතෙල් ටිකට මොකද වෙන්නේ කියලා අහන. ඒකත් යට යනවා. කලේ යට ගහලා බින්දත් ගිදේ ටික උඩටම අපි වෙනවා. මෙන්න මේ වාගේ ඇතුලේ මේ රාග මේකෙන් අලෝභ ආදීස අමෝහ ගොඩ ගහගෙන හදායින් තිබුණා. ඒවා පෝෂණය යා තිබුණා. සතර ගමන නම් නැවිදිලා නැහැ. හැබැයි මස්ලියේ කය මැරෙද්දී මැරිලා කුණු වෙලා යනවා. දිර්ල යනවා. අර කලේ කපි ටික අඩියට බැලලා කොහෙ කොහෙ හරි යනවා වා. හැබැයි ඒක දිවිච්ච ගිදේ ටික උඩට එනවා වාගේ මේ සතර මහා භූතියකින් හටගත්ත කය ඇතුළු කරේ දිවිච්ච හිතය මනසේ විඥානය කියන ස්කන්ධයක් ඇද මෙන්න මේක සුද්ධේව වදහාල ඒක බලවත් කරලා තිබුණා අලෝභ අදීස අමෝහ ශක්තිය උසගින උඩට එවි ඉහළට යන අන්නේ ඉහළට යනක උසස් උප්පත්තියකට හේතු වෙනවා අර උප්පත්තිය ඇතිකලේ නෑ මොකක් නිසාද අවිද්‍යාව තෘෂ්ණාව සමග බැඳිලා හිමිච්ච නිසා ඒ ටික අන්නේ වට කියන ලෞකික බින් ලෞකික යහපත් දේවල් ඔය දෙකම කර කර හිටියට හරියන්නේ නැහැ. සතර ගමන දුක දුකට හඹාගෙන සතරින් ඉවතර පැන්නේ නැහැ. එහෙනම් ඒක කරනකොට වැරද්දක් තියෙනවා. රාගය නැමැති යමක් ඇද්ද ක්ෂය කර දමන්න ඕනේ. ද්වේෂය නැමැති ඒවා, මෝහය නැමැති ඒවා සහමුලින්ම අල්ලලා දැම්මම ආයතරයක් උසගෙන යන්නේ ඒවා එකපාරට ඉදිරි ඉදිරි වෙලා නැහැ. ඒවෙන් ගොඩනැගෙන යවත් ඉන්නම් ගොඩනැගීම ඉවරයි. ගමන කෙලවරයි. අන්නේ ඒක කරගන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ දුන්න නිවන් දකින්න මාර්ගය කියලා. ඔන්න නිවන් මාර්ග වෙන් කරලා හොයා ගන්න ඕන ඔකට කියන මග්ගාම වගේ ඥාන දර්ශන විසුද්ධිය නැත්නම් හොයන්න බෑ කියේ. දැන් මාර්ගය දකින්න ඕනේ අමාර්ගය දකින්න ඕනේ. මෙන්න සතරපා මාර්ගය. මෙන්න සතරපා ධර්ම. මෙන්න මිනිස් මාර්ගය. මෙන්න මනුස්ස මිනිස්සු ගතිය උපදින ධර්ම. මෙන්න කාමලෝක කාමාවචර දිව්‍ය මාර්ගය. මෙන්න ඒකේ උපදින ධර්ම. මෙන්න රූපාවචර බ්‍රහ්ම මාර්ගය. මෙන්න ඒකේ උපදින ධර්ම. මෙන්න අරූපාවචර බ්‍රහ්ම මාර්ගය. මෙන්න ඒකේ උපදින ධර්ම. මෙන්න කොතනකවත් උපද්දනදි කෙලවර කරන මාර්ගය. මෙන්න නිර්වාණ ධර්ම බුද්ධ මාර්ගය. මෙන්න බුද්ධ ධර්ම. ඔන්නෙච්ච තෝරාගත්ත දාට ඔහු දැනගන්නවා මාර්ග සහ අමාර්ග මොනවද. අන්නේ ඥානීය බහල්ලා මෙන්න නිවන් දකින්න වග මෙන්න ලෝකමග පොතර සීමා කරලා හිටවලත් ඔබ තේරෙන්නේ නැහැ. ගැලපෙන උදාහරණ උපමා දිදී විග්‍රහ කරලා දෙන්න ඕනේ. එතකොටයි තේරෙන්න පටන් ගන්න. මෙන්න මෙහෙම දැනගත්තාම යම් මගක් ඇතුළු කරනකොට රාගයේ සහවලින් ඡේදලා යන හේතු වෙන එකක් නම් ඒක නුවන්ට ගෝචරයි. ද්වේෂයට ගැටීමට හේතු වෙන දේක් සහවලින් කෙලවර වෙනවා නම් ඒක දහමත් වලින් ඒක විමසලා බලනකොට නුවන්ට ගෝචරයි. මුලාව සහවලින් කෙලවර කරන මගක් නම් විමර්ශනය කරලා බලනකොට නුවණින් ඒක නුවන්ට ගෝචරයි. ගෝචර දහමක්ම බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න දේශනා කරා මිසක් ඥානවන්තයෙක් අගෝචර දහමක් දේශනා කළා නෑ නිවන් දකින්න. පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස කිවිතෝ කොටයි. දුෂ්ප්‍රඥාට මේක තෝරා ගන්න බෑ. ඔහුට වැටහෙන්නේ නෑ කොච්චර කිව්වා. ਉਹ ගැන කරන්න දෙයක් නෑ. ඔහුට ඒ වැටහෙන මාධ්‍යයට එන යම් කිසි වැරදිලා දෙනවා. ඔහුට ඒකේ නමක පාදලා හිටන් ඒක සකස් කරලා දෙනවා. අර නුවර තියෙන කෙනාට අප්‍රමාදී ඉන්න උත්සාහ කරලා මාර්ගය හොයාගෙන අනුගමනය කරපන් කියලා කියා දෙනවා. එහෙනම් මෙතෙන්දි දන්නවා අපි ඉස්සෙල්ලා ගත්ත උපමාව. අර දොරටුවකින් ඇතුළු වෙන්න තියනවා නම් ආහාර ගෙනියන්න තියනවා නම් යම් ආහාරයකින් ජීවත් වෙන සත්ත්වවලදී ආහාර සහවලින් නැති කර දැම්මොත් ආයතරයක් ඒ සත්තුල ජීවත් වෙන්න බෑ. ඒ සත්ත්වේ ඉවරයි. එතන සත ආහාරයෙන් ජීවත් වෙනවා වාගේ. උගේ ආයු කාලයක් තියෙනවා. ඌ මලොත් එහෙම තංගකමකින් ආහාර කොච්චර ඇතුළු කළා ජීවත් කරවල ආහාරයක් නැත්නම් සතෙක් නැත්නම් ඒකෙන් ගොඩ නැගින් දෙහිකුත් නැහැ. එයා නිකුපමා. තථා ඉන්නකම් බුදියා ඉන්නකම් නිරෝගීව ඇහැරලා හිටන් කෑම කෑ හැකි. කෑම කන්න කන්න උව තවත් උත්මහත්ලා යාතිය බෝ කරලා ලොකු වෙලා එනවා. උන් ටික ඇතුලේ වද කරලා දැම්මනම් ඊට පස්සේ උන් ආහාර අනුදුර කියන ඇතුලොක් කන්නේ මොකද? පොතේ නෙවෙන්නේ මොකද? නැගින් දෙකෙක් නැහැ. අන්න ඉන්ද්‍රිය සංවරය කරලා නම් භාවනාව පූර්ණ කරගත්තා නම් අරිහත්ත්වයටපත් වුණා. අරිහත්ත්වයටපත් වුණා නම් ලස්සන රූප කොච්චර හැටියවත් වැඩක් නැහැ. ඇතුලේ නැගින් දෙකෙක් නැහැ. ඇලීමට හේතු වෙන රාගෙහි පහළ වෙන්න හේතු නැහැ රාගක්ෂයයි. ගැටීමට හේතු වෙන જાති අනිච්චාරවණ කොච්චර වේවත් වැඩක් නැහැ ගැටෙන්න හේතු වෙන සතු ඉවරයි. එහෙනම් අරමුණු කොච්චර ආවත් දුක් වේදනා කොච්චර ආවත් උන්වහන්සේ දුර්සෙ වෙන්නේ. ද්වේෂක්ෂයයි. මුලාවට හේතු වෙන සතු ටික ඔක්කොම ඉවරයි. පහළ වෙන්න හේතු ඉවරයි. මුලාවට හේතු වෙන කාරු කොච්චර අතුරු කරන්න හැදුවත් උන්වහන්සේට මුලාවක් නැහැ. ආගක්ෂයයි දේශක්ෂයයි මොහක්ෂයයි. එහෙනම් ගමන උත්සාහගෙන යන ගෙනියන්න හිටපු ඔක්කොම ඉවර නම් ගමනක් කියලා ඉවරයි. මේ අන්තිම කය ආතේ වැරෙන්නේ චුත වෙන්නේ ගමනේ අවසානයේ. එදාට දුකේ නිදහසක්. මෙන්න මේ කාරණේ තෝරා ගන්න ඕනේ. ඔය ටික වැටුණාම තමයි ඉන්ද්‍රිය භාවනාව තෝරා ගන්න ආරම්භ කරන්න පුළුවන්. දැන් අපි දැනගන්නවා මාර්ගය මොකද්ද? මාර්ගය මොකද්ද? ඇහෙන් මනවරණ රූපය දැකලා මොන ආකාරයක හෝ රාග ආස්වාදයක් එකකින් ගොඩ නැගුවත් ඒ ආස්වාදී ආහාරයක් වෙනවා ඇතුළේ ඉන්න එකක්. ආහාරේ නිරෝධ කරලා මොකද වෙන්නේ? ඡන්ද දුන්නේ නැහැ නම් ඇරලා යනවා. සම්පූර්ණ කෑම නැවතු වෙනවා ඇතුළේ ඉන්න එකක් ඇරෙනවා. ඒ જાති එක තමයි අභ්‍යන්තරයේ තියෙන්නේ. එහෙනම් මනා තියෙන් ඉඳලා ඇහැ කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රිය පහට රාග ආස්වාදයේ ඇති කරවන්නා වූ යම් කිසි අරමුණක් ඇතුළු කරන්න ඉඩ දෙනවා. ආස්වාද වශයෙන් වැළඳ ගන්නවා. ඒ තාකල් මොන જાතිය ක්‍රමයක් හෙදුවත් රාගක්ෂය වෙන්නේ නැහැ. ඒ වටිනාකම බැහැර යන්නේ නැහැ. ඒක රැක ගන්න ඕනේ යලි යලි ගොඩනගා ගන්න මොන જાතිය තරගයක් කරලා හරි ගන්න වැකියෝ නම් ඒ සඳහා කරන සරණකාරීත්වය අනික නතර හරි තමන්ගේ වැඩේ කර ගැනීම ගැටීම ඒක නැති වෙන්නේ නැහැ. එකක් නැතිකොට අනිත් එකක් ඉවරයි. එන රාගයේද හේතු වෙන එක ඇතිකොට. ඉන්ද්‍රිය භාවනාව දුන්නේ ඔන්න ඕකට. ඇහැට මනවලන රූපයක් එනකොට ඔය ඇතුලේ ඉන්නේ උඩ ඉඩ දෙන්න එපා ළඟලන්න. සම්මා සතියෙන් ඉඳ සම්මා වායාමයේ අරගෙන හිතට නැගිලා වහල් වෙන්න එපා. කවුරුවත් කියනවා වහල් වෙන්නත් එපා ධර්මයේ තේරුම් ගන්න ධර්මානුකූලව හැදිරෙන්න. එනම් මොකද්ද වෙන්නේ? මෙන්න ඇතුල් වෙනවා. රාගය, මනවරණ ආස්වාදය. ඇතුලෙන් කෑ ගහනවා විදපන් කියලා. හිතට වහල් වුණොත් විදිනවා. ආස්වාද වාසය යනවා. එහෙම නොත් පරාදයි. ජයග්‍රහණය කරන්න මොකද කරන්නේ? ප්‍රඥාවේ තීරණයෙන් හැරෙන්න මං එහාට යන්නේ. ප්‍රඥාවේ තීරණේ ධර්මයේ තීරණයයි. එනම් මොකද්ද? මනවලන ආස්වාද පස්සේ කියොත් ඒ ආස්වාදයේ හේතුනේ චන්දරාගය හටගන්න. චන්දරාගය හටගත්තා නම් ඒ කාම උපාදානයයි. උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙනවා, භව ප්‍රත්‍යයෙන් ජාති වෙනවා, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දමන පහය හරගන්න මේ රටාවෙ මේ පිළිදෙන්න බෑ. ඔන්න මාර්ගය දුකට මාර්ගය. ආස්වාද වශයෙන් එන්නේ. අල්ලන්නේ කියොත් උපාදානය නැගිනවා. උපාදානය නැගුණොත් භව වෙනවා, භව වෙනවා, ජාති වෙනවා වලක් ගන්න බෑ. ධර්මතාවය ඒකයි, ධර්ම නියාමයේ ඒකයි. එයන් දරාමනින් දෙන්න බෑ. මහා භයානකයි ඉඳ දුන්නොත්. එහෙනම් මොකද කරන්නේ? ආස්වාදයෙන් අයින් වෙන්න උත්සාහයේ විදිය මුල් කරමු. හිතට වහල් වෙන්නේ නැතුව. අර කාමයට වහල් වෙන්නේ නැතුව. ඒකට විරුද්ධ වෙන ගැටීමකටත් වහල් වෙන්නේ නැතුව. ඒ ආපු අරමුණ මනසේ විමර්ශනය කරන්න මොකද්ද කියලා. ඒ හරවත් භාවයක් තියනවාද බලන්න. ඒ ආස්වාදේ ලබා දීලා මතුවලා ආවේ මොකෙන්ද? නිකම්ම මතු වුණා. ආස්වාදිය මතු කරන්න නිකම් බැරි වුණා. මනවලන රූප ආස්වාදියක් මනසේ ගොඩ නැගුණා නම් මොකෙන්ද ගොඩ නැගුණේ? මොනවාද උපකරණ? වේන ඇහැක් උපකරණේ වුණා. ආස්වාදගෙන ජීජාතිය රූපයක් එකට පිට බාහිරින් ඉඳලා ආධාර වුණා. ඒ දෙක ගැටලෙන් දක්ව විඥානය දැනෙන ස්වභාවයක් ඉති විඥානය වෙලා පහළ වුණා. ඒ විඥානය වෙලත් එක්කලායි රූපයේ ස්වභාවය ඉතන් කුළු ස්පර්ශයක් පහළ වෙලා. ඒ ස්පර්ශ කිරීමෙන් දැනීමක් පහළ වුණා වේදනාව. මෙන්න මේ ටික මෙතන සිද්ධ වුණා. ඒ වේදනාව තුළින් අතුරු කරලා එහි ප්‍රියමනාපී ආස්වාදයේ අතින් අරේ තමයි මම මේ හරි ලස්සන රූපයක් කොච්චර සුවද කියලා මම හිතක් ආවා. මෙන්න ආස්වාදයේ හැදුන හැටි. ආස්වාදයේ හේතුඵලය නිකන් හැදුන්නේ නැහැ. ඔන්න හේතු ඔන්න ඵලය. එහෙනම් බලනවා මොකද්ද උනේ? චක්කුඤ්ඤ පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඤ්ඤාණ වෙලා තියෙනවා. ඇස තියෙනවා නිකන් ඇහැ තිබුණාට ගියේ නැහැ. රූප තිබුණා නිකන් රූප තිබුණාට ගියේ නැහැ. චක්කු විඥානයක් තිබුණා නිකන් හැදුන්නේ නැහැ. ඕවත් එක්කලා වැඩිච්ච එකක් තිබුණා මොකද්ද? චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිස වාලා නිවිසති. ඕ ලෝක සත්‍යය ප්‍රියමතුරු වශයෙන් අරන් තියෙන එක. ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි මේ තෘෂ්ණාව ඇස මුල් කරේ නැති තෘෂ්ණාව හට ගන්න. මෙන්න නිකම්ම ගැටුණට හැම එකම ඇදුන්නේ නැහැ. ඔන්නේ තෘෂ්ණා භාගත එකක් ආව සංගය. ඇහි සංගය ඕකයි. සංග කියන්නේ කෙලෙස් වල කාමයේ. බාහිරින් මොකද්ද? රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිස. මෙන්න තව තණ්හාවක් හටගත්ත දැන. රූපේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ මුල් කරගෙන ඒ තණ්හාව හටගත්තා. ඒකෙන් කොට නැගුණ පැවතුණු. ওই දෙක තිබුණාට විතරක් නැහැ තවත් එකක් ආවා. මොකද්ද? ඇයෙන් රූප වල්නකොටම චක්කු විඥානය අපල් ඩක්කුංච පරිච්ඡ රූපේච පරි චක්කු විඥාන. ඒක මොකද්ද? චක්කු විඥාන ලෝකේ පිය රූපං සාත රූපං ඉතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මෙන්න චක්කු විඥානයේ සංගේ සංගය තුනක් හැදිලා තියෙනවා. ඇහි තෘෂ්ණාව, රූපේ තෘෂ්ණාව, ඒජක නිසා ගොඩනැගිච්ච චක්කු විඥානයේ හටගත් තෘෂ්ණාව. තින්නා සංගති පස්සෝ. ඔන්න හැදුන ස්පර්ශය. මොන ස්පර්ශයද? නිකම් ස්පර්ශය නෙමෙයි සංස්පර්ශය. ස්පර්ශයි සංස්පර්ශයි පොතේ වෙන් කරලා විග්‍රහ කළා නැති නිසා අද පැටලිලා තියෙනවා හොයාගන්න බැරි. රාතන් වහන්සේලා දැහැර පේනවා, රූපේ පේනවා. විඥානය පහළ වෙනවා දැයිනවා. හැබැයි තින්නා සංග නැහැනේ. සංගය ඉස්සලෙන් තියෙන සංග කිව්ව කෙලෙස් නැහැ නේ උන්නාත් ඒක. ඒක ප්‍රහාණය. එන තින්නා සංගති පස්සෝනේ. සංගයෙන් හටගන්න ස්පර්ශය තමයි සංස්පර්ශය. උන්වහන්සේ ස්පර්ශ තියනවා සංස්පර්ශ නැහැ. එන පස්ස වුණොත් මොකද වෙන්නේ? පරිජනපාදයට පස්සපත්ය වේදනා. මොන වේදනාද? සංස්පර්ශජා පත්‍ය සංස්පර්ශජා වේදනා පොතේ හො විග්‍රහ කරලා නැහැ. සිද්ධාන්තය විතරයි තියෙන්නේ. විග්‍රහ කරන්න ගියොත් කෑ ගහන පරිජනපාදේ නතර අවුද බලක් කියනවා කි. ධර්ම න්‍යාය ඕකයි. ස්පර්ශයේ වේදනාව සංස්පර්ශයේ සංස්පර්ශජා වේදනාව. සංස්පර්ශයේ ජනිත වෙච්ච වේදනාව. ඒක වේදනාවයි සංස්පර්ශයේ ජනිත වෙච්ච වේදනාවයි දෙකක්. ওই දෙක වෙන් කළා තෝරා ගන්න ඕන. නැත්නම් යථාර්ථයේ වැටෙන්නේ නැහැ. වේදනාපත්‍ය තණ්හා අන්නේකින් හට ගන්නවා තණ්හාව. සතර ගමන්ට හේතු වෙන එක. තණ්හාපත්‍ය උපාදාන අතරින්ද බැ යලි යලි හඹායන්න බැදෙනවා ඒක. උපාදානපත්‍ය බහු කාම බවට පත්විලා බහපත්‍ය ආදී කාම ජාති කියන. එන උට ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන පාල සම්භාවන්තික සම්භාව වේ නම් දක් වෙන් වෙන්න බැ. දුබර වටන බැත්. මෙන්න මේක දකින්න. අර මනවන්න ආස්වාදයකදී. මෙන්න ආස්වාදයේ හැටි දැහැ. එහෙනම් මේකට මේ ප්‍රිය වශයෙන් මధుර වශයෙන් ගත්ත. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං මවත්තව ප්‍රිය වශයෙන් ඇහැ ගන්නවාද මధుර වශයෙන් ගන්නවාද වටිනවා කියලා ගන්නවා. මට එපා කියලා හරියන්නේ නැහැ. ඒක ප්‍රඥාව පිළිබඳ බහින තීරණයකදී එපා වෙන්නේ. ඇහි වටිනාකම නිකන් බහින්නේ නැහැ. ඇහි වටිනාකම බහින්න බලන්න ඕනේ කොහොමද? අනිත්‍යං සංකතං පරිච්ඡ සමුප්පන්න හේ ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මාන්ති. ඔන්න ඔය ධර්මතාවය විතර බලන්න ඕනේ. ඔය ධර්මතාවය කවදාත් වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතාවයේ තතයි අවිතතයි අනඤ්‍යතතයි. පරිච්ඡ සමුප්පාදේ නෙවෙයි පරිච්ඡ සමුප්පාදේ ධර්ම නියාමයයි ඔය. ඉස්තිරයි විනාශ වෙන්නේ නැහැ. අනිත්‍යයට පත් වෙන ඔන්න ඔය ධර්මතාවය. ඒසම කොට වෙන්නේ අන්නේ ඇස පිළිබඳව යථාර්ථය දකිනකොට ඇස කියන්නේ ජාති ධර්මයක්. එනම් මේ ජාති ධර්මයේ ඒකාන්තයෙන් ජරා ධර්මයේ ඉක්මෝප එකක් නෙමෙයි. ජාති ධර්මයක් ලෝකේ හටගත්තා නම් ඒකාන්තයෙන් ජරාව ධර්මතාවයක් පත් වෙනවමයි. එහෙනම් ජරාවට පත් නොවන හැ කිසිම සත්‍යයකට හම්බ වෙන්නේ නැහැ. ව්‍යාධි ධර්මයක් මේක වැහැරිලා යනවා. විවිධාකාර රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. බලාපොරොත්තු ආකාරයෙන් පවත්තන්න බැහැ. මරණ ධර්මයක් මේක මැරිලා යන එක. ඡේ ධර්මයක් අපිට ඕන ඕන විදිහට පාස්සන්න බෑ. පේන්නේ නැති වෙනවා ක්‍රමක්‍රමී වේදනා. කණ්ණාඩි දාගත්තා ඒකෙනුත් පේන්නේ. තව කණ්ණාඩියක් මරවල පස්සෙ බලන ඒකෙනුත් පේන්නේ. සේවි වි යන අදින ආකාරي තියෙන්නේ. මොකේද කණ්ණාඩි දාන්න බලන්නේ මැට හැපුණු වෙලා. දැන් මොකේද කණ්ණාඩි දාන්නේ? වාය ධර්මයි. අල්ලගන්න රාගයක් තියෙන හොද එකක්ද නැහැ. විරාග ධර්මයක්. සරිසරට වටනාකද වටනාකවත් හොඳක පවත්තන වටන එකක්ද? නැහැ නිරෝධ ධර්මයක්. මේක විරාගයෙන් නිරෝධයෙන් ඉවර කරගන්නවා මිසක් මේක අල්ලගෙන ගත්ත දින හරි එමුක. මෙන්න මේ ධර්මයේ ඇහැ පිළිබඳව දකින්න ඕන. මෙහෙම ඇහැ කරගෙන මම මේ ලස්සන හොයන්න යන්නේ. එහෙනම් මේකට ලස්සන ගන්න බාහිරින් ගෝචරිත රූපේ මොකක්ද? ඒක ජාති ධර්මයන්. ඒ ජාති ධර්මයේ ස්වභාවය මොකද්ද? ධර්මතාවු. ධර්ම නියමයේ මොකද්ද ස්වභාවය? ඒක ජරාවටපත් වෙන ජරා ධර්මය. ඒකත් ව්‍යාධි ධර්මයක්. ඒකත් වෙහැදල යන. මරණ ධර්මයක්. ඒකත් නැරල යන. එහෙනම් පරිච්ඡසමුප්පන්නයි. ඒක සදාතනික වස්තුවක් නෙමෙයි. ඒ ධර්මතාවය ඉක්ම ගිය එකක් නෙමෙයි. පස්සේ පහළ වෙච්ච එකක්. පස්සේ පහළ වෙච්ච ධර්මයක් ඇත්නම්. සේ ධර්මයක්, වාය ධර්මයක්, විරාග ධර්මයක්, නිරෝධ ධර්මයක් අල්ලන්න වටින එකක් නැහැ නේ. සාගින් අල්ලන්න වටින එකක් නෙමෙයි. ඒ රූපේ ඇත්ත ඔකනේ. එහෙම ගත්තොත් මම මේ අල්ලන්නේ නම විද්‍යාවෙන්ද මේ කරන්න වැඩි? අවිද්‍යාවෙන්. අවිද්‍යාව සහගත වැඩක් නේ මම මේ කරගෙන යන්නේ. හොඳයි හොඳයි කියලා පස්සේ යන්නේ. එන විද්‍යාව මොකද්ද? යථාර්ථය දැනගත්තාම ගන්න తీරෙන්නේ මොකද්ද? ආරයක් නැහැ වාසය. කොච්චර ලස්සනද කියලා ගන්ධාරයක් නෑ. කොච්චර හොඳ හැටි වුණා ගන්ධාරයක් නෑ. එහෙනම් ඕක බලගොහම ওই දෙක නිසානේ විඥානේ හටගත්තේ. ඇහැට රූපේ ගැටලා හිටන් මේ විඥානේ හටගත්තා. ඕක හොඳයි කියලා මං ගන්නෙ මොනවා ගන්නද? මොනවද ඔලි මට හම්බුනේ? ඒකේ ප්‍රතිඵලයේ චක්ක විඥානේ මොකද්ද? ඒකත් ජාති ධර්මයක්. එහෙනම් මේ චක්ක විඥානේ තියෙන උරුමය මොකද්ද? ඒක ජරාවටපත් වීම ධර්මතාවියක් ව්‍යාධියටපත් වෙනා මාත්මයටපත් වෙනවා. ඒක සංගත වෙච්ච එක සංගතය. ඒක පරිච්ඡම උපන්නයි. සත්‍යයෙන් පහළ වෙච්ච එක, හේතුයෙන් පහළ වෙච්ච එක. සේවය යනවා සේ ධර්මයක් ප්‍රවැයලා යනවා වායි ධර්මයක්. එනා කාගෙන් අද බැඳි දෙකක් හොඳ වටින එකක් නෙමෙයි විරාගයි. පරිහරණය වටිනායකක් නෙමෙයි හොඳයි කියලා අල්ලාගෙන පවස්සන වටින එකක් නෙමෙයි. කෙලවර කාණ්ඩේ සිද්ධ කරන එකක් වටිනායකක් නෑ. ඒක නිරෝධ ධර්මයක්. සරිසරන්න වටින්නේ නැහැ. පවත්වන්න වටින එකක් නෙමෙයි. එහෙනම් මොකද අල්ලන්න තියෙන්නේ? ඔය චක්ක විඥානය නිසා හටගත්ත චක්ක සංස්පර්ශය. ඒකත් එක්ක එකතු වෙලා හටගත්ත ස්පර්ශය තමයි ආස්වාදය කියන දුන්නේ. ආස්වාද දැනීම හටගලේ ස්පර්ශයෙන්. ඒක මොකද්ද? ආස්වාදේ චක්ක සංස්පර්ශය කියන ಜಾති ධර්මයක්. එහෙනම් ඒකේ උරුමය මොකද්ද? ජරාව උරුමයි, ව්‍යාධිය උරුමයි, මරණය උරුමයි. ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම. කොහොම හටගත්තේ එකද? නිකන් නෙමෙයි සකස් වෙච්ච එකක් ඒක. ඒක සංස්කාරසය සකස් වෙච්ච එකක්. සංකතයක්. හේතුයෙන් පහළ වෙච්ච පරිත්‍යාසම්පන්නය. ඒක ඡේ ධර්මයක්. ඒකත් වැය ධර්මයක්. එහෙනම් විරාගයේ නිරෝධයේ මිස මොනවද ඉ ගන්න දී? ඒ ධර්ම ස්වභාවයෙන්ද? එහෙනම් ඒ නිසා හටගත්ත විඳින නිදිමේ ආස්වාදය කියේ. ඒ මොකක්ද? ජකු සංපස්සජ වේදනා. ඒකත් ජාති ධර්මයක්. ඒකේ උරුමම මොකද්ද? ඒක ජරාවටපත් වෙනවා, වැයදීටපත් වෙනවා, මරණයටපත් වෙනවා මොහොතකින් හරි. ශනිකයි. එහෙනම් මොකද වෙන්නේ? ඒක සකස් වෙච්ච එකක් නිසා සදාතනික එකක් නෙමෙයි, ඉතලා තිබුණේ හේකුත් නෙමෙයි, පසු විලා පවතින හේකුත් නෙමෙයි, හටගත්තට පස්සේ. හේතුව ප්‍රත්‍යයෙන් හටගත්තා. හටගත්ත දේ ඡේ ධර්මයක්, වැය ධර්මයක් වෙන්න තිබ යනවා. එහෙනම් සංකතය පරිසම් උපන්නයි ඡේ ධර්මයි වැය ධර්මයි. එහෙනම් ඒක අල්ලන්න දෙයක් නෑ. ජාති ධර්මයේ ජරා, ව්‍යාධි, මරණ වැත්නවා. අල්ලන්න කිව්වොත් මොකද වෙන්නේ? මුලාවේ. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායත පහළ වෙනවා. දුකට වැටෙනවා. දුක කොන්නගලා දෙනවා මිසක්. සැපෙන් හවට්ටනවා මිසක්. සැප කියලා මොකද්ද අල්ලන්න දෙන ආස්වාදිරෝ? මෙන්න ඇත්ත ධර්මයි. මේක දැන් අහ මොකද වෙන්නේ? යම් රාගයක් ගොඩනැගුණා නම් ඔය ඇත්ත නැකෝ නිසා ගොඩනැගෙනවා කියලා අවිද්‍යාව කිව්වා. ඒ මුල්කරේ ද්වේෂයක් ගොඩනැගුණා නම් ඔය ඇත්ත දැක නැති නිසා ගොඩනැගුණා කියලා අවිද්‍යාව කිව්වා. අවිද්‍යාවෙන් බාර වුණා කිව්වා. ඒක හොඳයි වටිනවා කියන දෘෂ්ටියක බැඳලා ඇත්ත දැක නැති නිසා බැඳලා වෙලෙකින් නෙමෙයි මුලාවටපත් වුණා. රාගයේ දේ මොකද ගොඩනැගුණා. එහෙනම් දැන් මොකද වුනේ? ගොඩනැගිච්ච රාගස්සේ මතුවර ගොඩනගන්නේ මේ ප්‍රඥාවත් එක්කලා. රාගයේ ගොඩනැගිලි හේතුව දුරු වෙලා ගියා. අන්න රාගයේ ආහාරය ඉවරයි. ද්වේෂයේ ගොඩනගන හේතුව අභ්‍යන්තරින් දුරු වුණා. ද්වේෂයේ හිතවලට ආහාර නැහැ. ද්වේෂයෙන් නැගෙන විදිහක් නැහැ. අංශේ බින්දා. මෝහාංශේ වින්දා. අන්තිම රෝගය අවිද්‍යාංශය ඇතිවරයි. එනම් කවුදී නැති. දැන් පිළිචාය. මුළු ලෝකෙදී ලස්සන ඔක්කොම එකතු කරලා බෙන්නවත් චිත්ත මාත්‍රයක් අම්පා කරන්න බෑ. ඇලීමක් දෙන්න බෑ. ගැටීමක් හට ගන්නවද බෑ. මුලාවට සත්‍යයක් නැහැ. කම්පණි ඔක්කොම ඉවරයි. හරියට බල සමාපස්සි. ඔන්න ඉන්ද්‍රිය භාවනාවේ හිලවර. පටන් ගත්ත ඉන්ද්‍රිය භාවනාවේ වඩනකොට ඉතලා එහෙම එකක් දැක්කම අර පැරණි පුරුද්දට එනවා මතුවෙලා. තමතව ලැජ්ජයි දෙනවා. මොකටද කිය වැටෙනවා ඇත්ත. වැඩක් නැති හිස්දයක් පස්සේ ආයිත්යන්ට හදන්නේ. අනේ මොවාගේ මොඩි. අදහත දෙනවා. නවත්තවන් ඕක. බෑබන් ධර්මයේ. අනේ වැඩෙන හිත. ඕකට කියනවා වැඩෙන ඉන්ද්‍රිය භාවනාව. එයාට කියනවා සීකය. ශික්ෂණය වෙන කෙනා. නැන්න සෝතාපන්න සකුප්දාගාමි අනාගාමි තුනේ යන්නේ සීක. වැඩනට පස්සේ මොකද වෙන්නේ? ඒ ආර උනේ නේ ඇහිපිය ගහන මොහොතක තරම් මොහොතකදී. ඒක වැටහිලා ඉවරයි අල්ලන්නේ. වැඩි චෙක් කරනවා. හරි අතුනා අපි. පොතෙන් දෙනක වැඩිල්ල ඕන. මේ ක්‍රමානුකූලව භාවනාව නිවන් දකින්න වගන. ඔබ තේරුම් ගත යුතුම නිසා විතරම විග්‍රහ කළේ. උදාහරණ උපමා දුන්නේ. ඔබ තේරුම් අරගෙන දවස ගානේ ප්‍රගුණ කරගන්න ඕනේ. ඒ ප්‍රගුණ වෙලා ප්‍රඥාව පහළ වෙනකම්. කාගෙන්වත් ඇහුවත් නිවන මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. නිවන කියා දෙන්න කිව්වට වැටහෙන්නේ නැහැ. ওই ලෝක කියන්නේ ලෝකයි කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ওই ධර්මයෙන් ප්‍රඥාව පහළ වෙච්ච මත්තම තේරෙන්න පටන් ගන්නවා මෙන්න දුක. මෙන්න දුක්ඛ සමුදය. මෙන්න දුක්ඛ නිරෝධ සාන්තිය. මෙන්න ඒක මාර්ගය. මේ අනුගමනය කරන සත්‍ය දේශනා කරන ධර්ම වෙන්නේද? සමාගයේ නුවන්ට ගෝචරලා එනකොට සම්දිත්තික භුනේ තියෙන ධර්මයේ ඔතරමයි අකාලිකත්වයේ තියෙන්නේ විවිධාකාර අර්ථලින් අකාලිකත්වයේ විග්‍රහ කළේ කහල නැති බවත් අකාලිකයි අකාලිකයි කසල කියන්නේ කෙලෙස් කසට කෙලෙස් කසට යම් තැනක නැද්ද කහල නැති තැනත් අකාලික හේවත් අකාලිකයි මේ කාර්තය කෙලෙස් නැති තැන ගොඩ නැගෙන එකක් නැහැ නම් ගොඩ නැගිච්ච එක කාලයත් එක්ක සම්බන්ධයි ලෝක සම්මතේ ගොඩනැගිච්ච මොහොතක් තියෙනවා විපර්ණාමිප්පෙන් ඒ සම්මතිය තුළ ගෙවි ගෙවි යන මොහොතක් තියෙනවා ඒ මොහොත දකින්න නැතුව වෙනසෙන මොහොතක් තියෙනවා ඒකේ කාල සීමාවක සම්බන්ධයි අත්තරින් වැලී මිදී ගියන පස්සේ නිස්පාදනය කරු මේක හිතක්වත් නැහැ එන ප්‍රඥාවේ නිවන කාලිකයි කිවි එකයි නිවනේ ගොඩනැගු එකක් නැහැ ඉපැදු එකක් නැහැ විපර්ණාමයක් නැහැ එන මරණයක් නැහැ අතරමඟ කාලයක් නැහැ අන්නේ සත්‍යයටපත් වෙනවම අකාලිකයි අකාලික කියනවත් මේ විවිධාකාර අදහස් වලින් දෙන්න පුළුවන් ධර්මානුකූල අදහස් අරගෙන. ඒහි වාසිකයි. ඒව බලව කියලා හදුවට හරියන්නේ නැහැ. කාටද වෙන්නද? මම විතරයි ඉන්න කාටද වෙන්නද? කොහොමද වෙන්නද? විතර දෝෂී කියලා කොහොමද වෙන්නන්නේ? කාටද වෙන්නද? මොකෙන්ද වෙන්නද? මට මොහයක් නැහැ කියලා කාටද වෙන්නද? මේක තමන්නේ කරගන්න. තමන්ටනේ වෙන්නේ ඒ දැන තමන්ටනේ ප්‍රත්‍යස්ස වෙන්නේ. ඒ ධර්මයේ හරියට දැක්කහම ඒ මොහොතේම තමන්ට දකින්න හම් වෙනවා යථාර්ථය. ඒ ධර්මයේ දැක්ක හැම. ඒ ධර්මයේ සත්‍යතාවය දැක්ක හැම. ඒ ධර්මයේ ඉතිරිය ප්‍රතිඵලය දැක්ක හැම තමන්ට. ඒයි වාසික ගුණේ තියෙන සමාතුලම. තමාටම තමාගේ ස්වභාවය දැක්ක හැම. තමාටම විදීමේ ස්වභාවය දැක්ක හැම. කාටවත් කවුරුත් කොහොම වෙන්නන්නේ ඒව බලව කියලා තියෙන කාරේ ගන්න. බුදුහාමුදුරන් එකක්. පස්සේ හදාගත්ත අර්ථය. ඕපන් අයික ඉති හොලේ එක වචන තියෙන අවිග්‍රහ කරන් ගියාම මම වැණු ගහන වෙනවා. වැණු ආහාර කියන්නත් වෙනවා. හන්න තෝරා ගන්න බෑ. එකයි කාරේ. ඕප කියලා කියන්නේ මොකද්ද? ඕපපති උප්පති ඇති කරනවා. උපද්දවන්නේ යාය මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ඔබ තමයි න්‍යායය. ඔය යන්නේ උපදී. භව පත්‍ය ධාති උපද්දේ. ඔන්න උපද්දවන න්‍යාය යෝපනායි කි. පරිච්ඡම උපාදි දකින්න. ඒතර උපනායි කියේද? මෙන්න මෙහෙමයි උපදී. ඊළඟ පත්‍යත්ත වේදි දාපෝ. අන්නේ පත්‍ය දැකලා. අන්නේ උපදින හේතුව දැකලා. ඒක ඉවත් කළාම මොකෙන් අවිජ්ජායත් වේ වාසේස විරාගෙන ඉඳලා සංකාර දෝත සංකාර දෝදා විඥාන දෝත අනිවත් වෙන බෑ. පත්තේ දැකලා ඡේ කරලා දැම්ම. ඉවත් කරලා දැම්ම. විද්‍යාවට පත්තේ. එතන දකින්න ඕනේ අවිජ්ජායත් වේ වාසේස විරාගෙන ඉඳලා සංකාර දෝත විඥාන දෝත විඥාන දෝත නාම රූප වල සිද්ධාන්ත ක්‍රියාත්මකව. පත්තත වේතබ්බෝ විඤ්ඤෝ. දැන් කොහේ කවුරුත් කියලා මම බලන්න. මෙන්න ධර්ම මේ ස්වභාවය තමයි වැටේ නැහැ. ওই ක්‍රමෙන් දැක ගන්න ඕන. දැන් මම අමුතුයා මේ නව රුහි ගුණවලට දහම් ගුණවලට අමුතු යාදී අර්ථකථන දෙනවා මේකෙන් මේ ධර්මයේ විනාශ වෙනවා දෙයනේ වෙන්න යන වැඩක් මේක මැරලවත් යන්නේ නැන්න කියලා කියනා ඉන්න පුළුවන්. කොරන්න දෙයක් නෑ මොනවා කරන්නද මම මේක නරලක් කමක් නෑ. මේක හිතලා බලන්න දෙන්නේ. පොත් වෙනස් කරන්නවත් නෙවෙයි. මෙච්චර කාලේ ගිනාපෝ වෙනස් කරා මට ඒ වගේ ප්‍රශ්නයක් ඇත්තේ නෑ. මේ අර්ථය හරියට තියනවා කියලා ධර්මයට අනුව බලාගෙන තේරුම් ගන්න කියලා මම කියන් තියෙන්නේ. ඒව බලව කියලා කාටවත් වෙන්නන්නේ මොකද්ද කියලා හිතලා බලන්න කියලා මම කියන් තියෙන්නේ. ඒව වෙන්නන්න පුළුවන් එකක් තියෙනවා. මැනිකලක් වගේ එකක් තියෙනවා මෙවර එක වෙන්නන්නේ. ඇස් දෙන එක ගන්නවා මේ බලහ මැනිකල. ඒව බලව කියලා වෙන්නේ නැහැ. මේ බලහක් මගේ ශාගේ තියෙනවා කියලා මොකෙන් වෙන්නන්නේ? කාටද වෙන්නේ කොහොමද වෙන්නේ? අභ්‍යන්තරයේ තිබෙන ස්වභාවයක් මොකද වෙන්නේ? ආසය අනුසයඥානෙදී තියෙන ලෝක රබුදිරන් මහතේ. රාග අනුසය තියෙනවද නැද්ද කියලා දකින්න කවකට කාටද මම පෙන්නන්නේ? මගේ අනුසය නෑ කිව්වොත් තේරෙන්නේ කාටද? ලෝක රබුදිරන් මහතේ නා ස්වාමීන් වහන්සේ දෙලෙත් සියල්ල කරලා ඉවරයි. අනුසය බලාගලි ඉවරයි කියනොත් කොහොමද ඇත්ත? උන්හාදී නම් පෙන්නේ. එන කාටද පෙන්නන්නේ? පංචාවිස්න අත්ත සමාපතිලාභියෝ හිටන් මොන විදියකටද සිවිපේ විපාක මහරහතන් වහන්සේ නමක් හිටියත් මගේ අනුසේ විදිලා දාපුවම ඕක කියන්නේ බෑ. ඔබ හිතේ වෙනද මගේ අනුසේ විදිලා දැම්මේ. ඒක යා බුදුන් අහතලා. සැමිය සාමුරත් එක ගියා. ඇත්තද බලන්න. ඒක හොයන්න බෑ. එන ඒව බලව කියලා මොකද වෙන්න? දහම් ගුණේ පිළිවම අනුසේ විදිලා අපි අද්ද. ඒක කොහොමද කාටවත් වෙන්න? ධර්මයේ තනුව ඉඳලා බලන්න මේ. නෝ දකින්න ඕන දේවා. ඉතින් මේ විදිහට මේ ඉන්ද්‍රිය බාහනාත් දැම්ම ඇහැගෙන කිව්වා. ඔය අංකාරයෙන් දැනගන්න එකක් කියවහම හයක කියෙද්දක් කාන්ත ශබ්දයක් එනකොට මේ කන කියන්නේ මොකද්ද? ශබ්ද කියන්නේ මොකද්ද? සෝත විඥානය කියන්නේ මොකද්ද? ওই ධර්ම න්‍යායමයි ඒකේ තියෙන්නේ. ඉතින් එකකින් හටගන්න සෝත සම්පස්සය වේදනා කියන මේ සියල්ලම ಜಾති ධර්ම. ඉතින් මේ ಜಾති ධර්ම ඇතුළු කරගෙන ඉන්න හැටන් මොනවාද අපි මේ රාගොත් වෙන්නේ ගන්නද? මොකද හම්බ වෙන්නේ? ඔය ආස්වාදයේ දෙනකන් සියල්ලම කන, ශබ්දේ, සෝත විඥානයේ, සෝත සම්පස්සය වේදනාව ඔය ආස්වාදිනේ ඔක්කොම ටික ಜಾති ධර්ම. ජාති ධර්ම වල ස්වභාවය මොකද්ද? ඒවා කොහොම ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක පරිදේව, දුක් දෝමනස උපාය ආස ධර්ම. ඒ වැසපා. ඒ ජාති ධර්ම හැදෙන්නේ මොකෙන්ද? ඒවා අනිත්‍යයි, සංගතයි, පරිත්‍යාසම්පන්නයි, හේ ධර්මයි, වය ධර්මයි. ඒවා සිරු කරලා වැඩක් නැහැ, විරාග ධර්මයි, නිරෝධ ධර්මයි. ওই ටික විග්‍රහ කරලා මෙනී කරලා එකක් එකක් ගානේ බලන්න ඕනේ. නාසීර ගන්ධයක් එනකොට ඒක දිහ කරන්න ඕනේ. දැකලා මූර්ජ අපේ හොඳට තේරුම් ගන්න පටන් ගත්තාම පස්සේ ඇයි බිය ගන්න මොකටද කනකොට කරකිරලා ඇවිදලා කොහොමද විසදිලා තීරණේ එන වෙලාවක් එනවා වැඩිච්ච සමාධිය. එතකන් වඩලා වඩලා කුරු කරගන්න. නිකන් හිතියක් නිවන් දකින්නේ. නිවන් දකින්න නේද තමන් මාර්ගය වඩලා කිව්වෙ ඔන්න ඕකයි. ඔබ තමන් මාර්ගය වැඩි. නිකන් හිතියර ඇස්සේ බියාගෙන හිතියර හිතන්නේ නැතුව හිතියක් නිවන් දකින්න බෑ කිව්වෙ ඔන්න ඒ හේතුව. මම ඔහොම හිතලා කුරු කරගන්න. මියාගේ දේශනාව කටියුලත් ඒකව ඔය අන්සාරින් දැනගන්න.